මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නෝගේ සීලය සමාදන් වෙන්න නමස්කාරය කියන. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ තම්මං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඉදවත් සංවසිස්සාමි ඉද හේමන්ත ගිම්හිසු. ඉති බාලෝ විචින්තේති අන්තරායං බුද්ධතිති. තදවත් සින්නතුනි, අනාගත සැලසුම් රාශියක් තුලයි සාමාන්‍යයෙන් ජීවිතයක් ගෙවෙන්නේ. ඒ සැලස් ඉෂ්ට කර ගැනීමේ මාර්ග ගැනම හිතනවා මිසක් ඒවාට එන්න පුළුවන් බාධක ගැන හිත යෙදීම බොහෝ විට අඩුයි. ඒක නිසාම හදිසි බලාපොරොත්තු කඩවීම් වලින් කෙනෙකුට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ජීවිතයේ යථා තත්ත්වය කල්යතිව අවබෝධ කරගෙන තිබීම එබඳු අවස්ථාවල් ඇති වෙන්න පුළුවන් කම්පන ආදී අඩු කරගන්න උපකාර වෙනවා. අන්නේ උපදේශයයි අද අපි මාතු කරගත්තු මේ ගාථාවෙත් ඊට අදාළ කථාන්තරය තුලක් තියෙන්නේ. මේ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ සවැත් නුවරදී දේශනා කර වදාළේ මහාධන වාණිජ කියලා නමින් ධර්මයේ හැඳින්වෙන එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙකුටයි. මේ ව්‍යාපාරිකයා රතු වස්ත්‍ර තොගයක් 500ක් කරත්තවල පටවාගෙන බරණැස් නුවර ඉඳලා සවැත් නුවරට පිළඳාමේ ආපු කෙනෙක්. ගඟින් එතර වෙන්න ලෑස්ති වෙලා හිට දවසේ ගඟින් එතර වෙන්න ඕන කියලා ඉන්න වෙලාවේදී මහා රෑ මේක දැඩි වර්ෂාවක් වහලා ගඟ පිරීලා අත් දවසක්ම ගඟින් නෙගොඩ වෙන්න බැරුව තිබුණා. ඒ අතරේ නුවර වැස්සනොත් නැගත් කෙලි කෙලිමින් කාලය ගත කළා. මේ වෙලෙන්දට ඒ තමන්ගේ වෙලඳාම් කටයුතු කරගන්නත් බැරි වුණා. ඉතින් මේ වෙලෙන්දා කල්පනා කරනවා දැන් මට ආපහු යන්න ගියත් එතනත් ප්‍රමාදය, ඊට වඩා හොඳයි මෙතනම වස්සාන ඍතුවත් හේමන්තේ ඍතුවත් ග්‍රීෂ්ම ඍතුවත් මෙහිම ගත කරලා වෙලෙන්දාම් කටයුතු කරගන්න එක හොඳයි කියලා ඒ සිතිවිල්ලක් මේ වෙලෙන්දට ඇති වුණා. බුදු පියාණන් වහන්සේ එදා ඒ පිණ්ඩපාතේ වඩින අතරේ මේ වෙලෙන්දා ඒ ස්ථානය දැකලා ඒ වගේම මේ වෙලෙන්දාගේ හිතත් වෙනවා බුදු පියාණන් වහන්සේට. පෙනිලා මද සිනාවක් පළ කළා. එතකොට අර ධර්මයේ කුතිකුත් අවස්ථාවල සඳහන් වෙන පිටිපස්සෙන් ආපු ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා ඒ මද සිනාවට හේතුව. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පේනවාද ආනන්ද මෙන්න මේ මහාජන වාණිජ කියන මේ වෙලෙන්දා එසේ කිව්වහම දැන් මෙයා හිතනවාය වර්ෂාය ඍතුවක් හේමන්තේ ඍතුවක් ග්‍රීෂ්ම ඍතුවක් මෙහි ගත කරනවා කියලා. එහෙම හිතුවට මොකද මෙයාට පේන්නේ නැත තමන්ගේ ජීවිතයට තියෙන අන්තරාය. එතකොට ආනන්ද හාමුදුරුවෝ මොකද ස්වාමීනි අන්තරායක් පේනවාද කියලා එසේය කියලා බුදු පියාණන් වහන්සේ වදාලා තව හත් දවසක් විතරක් ජීවත් වෙලා හත්වෙනි දවසේ මාර්යාගේ කටට වැටෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා අර ධර්මයේන ප්‍රතිගුත් අවස්ථාවල සඳහන් වෙන වටිනා ගාථා දෙකකුත් ප්‍රකාශ කළා. එයින් එක ගාථාවක් විශේෂයෙන්ම අපට සිහිපත් කරගත යුතුයි. ඒක විශේෂයෙන් සංඝයා වහන්සේලා සඳහන් දේශනා කළ නමුත් අපි කාටත් උපකාර වෙන ගාථාවක්. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහා සේනින මච්චුනා. අපි සිංහලට නැංගුවොත් ගන්න පුළුවන් කළ යුතු තිස කරව අදම මරණය විය හැකිනෝ හෙටම නැහැනොව කළ හැකි ජීවිසුම මහසෙන් ඇති මරු සහ එම මාරයත් එක්ක ජීවිසුම් කරගන්න බැරි නිසා කරන්න තියෙන දේ අදම කරගන්න ඕනේ කියන ඒ ගාථාව බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේට ආරේ කරුණාව නිසා අහනවා බුදු පියාණන් වහන්සේගෙන් මම ගිහිල්ලා එහෙනම් මේ කාරණය ඒ වෙලෙන්දට කියන්නද කියලා. බුදු පියාණන් වහන්සේ අවසර දුන්නා හොඳයි එහෙනම් ඒ ගැන විශ්වාසය ඇතිව යන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ වෙලෙන්දා කූඩාරම් ගහගෙන ඉන්න තැන පිණ්ඩපාතේ වැඩියා. වෙලෙන්දක් පිණ්ඩපාතේ පූජා කරාට පස්සේ ආනන්ද හාමුදුරුව අහනවා කොච්චර කාලයක් පාසකුන් නැහැ මේ ඉන්න බලාපොරොත්තු වෙනවද කියලා. එතකොට කිව්වා මම මෙන්න මෙහෙම අදහස් කරගෙන ඉන්නවා මම ඈත ඉඳලා මේ වෙලෙන්දාමේ ආවි. ආපහු යානයකින් ඒක ප්‍රමාදයක් වෙන නිසා මෙහිම නැවතිලා අවුරුද්ද පුරා වෙලෙන්දාම් කරන්න ඕන කියලා හිතුණාය කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන උපාසකය ජීවිතය පිළිබඳ අන්තරාව කෙනෙකුට දැනගන්න බැරි දෙයක් කොයි වෙලාව වෙනවද කියලා. එතකොට මේ වෙලෙන්ද අහනවා තියෙනවද එහෙම අන්තරායක් ස්වාමීනි කියලා. එසේය සත් දිනක් තුල අන්තරාය තියෙනවා කියලා කිව්වා. එතකොට එයින් යම් සංවේගයක් ඇති කරගෙන මේ වෙලෙන්දා බුදු පියාණන් ප්‍රමුඛයේ සංඝයා වහන්සේලාට දානයට ආරාධනා කළා. හත් දවසක් බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දානය පූජා කරලා අවසානයේදී බුදු පියාණන් වහන්සේ අනුමෝදනා බණක් දේශනා කළා. ඒ අනුමෝදනා බණට අදාළ ගාථාව තමයි අපි අර කලින් ප්‍රකාශ කළේ. බුදු පියාණන් වහන්සේ වදාලා ඒ උපාසකය කෙනෙකුට මේ විදියට සැලැස්මවල් හදාගෙන ඉන්න බෑ. මම අසුවල් කාලේ අසුවල් තැන අසුවල් වර්ෂා කාලේ මෙතන ඉන්නවා, අසුවල් සීතල කාලේ මෙතන සිටිනවා, ග්‍රීෂ්ම කාලේ මෙතන සිටිනවා කියලා ඒ විදිහට සැලසුම් හදාගෙන හිටීමට අවස්ථාවක් නැහැ. අතරතුර කොයි විදිහේ ජීවිතාන්තරායක් වෙනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා පඬිතයා නුවණැති පුද්ගලයා ඒ වගේ දේවල් වලට නෙවෙයි හිත යොදන්නේ තමන්ගේ ජීවිතයට ඇති අන්තරාය ගැනයි කියලා ඒ දේශනාවක් පවත්වලා ඒ කාරණේ අකුලා දක්වන ගාථාව තමයි අපි අර මුලින් මතක් කළේ. ඉද වස්සං වතිස්සාමි ඉද හේමන්ත ගිම්හිසු ඉති බාලෝ විචින්තේති අන්තරායන් නබුජ්ජති. මම මෙතන වර්ෂා කාලයේ ගත කරනවා, මෙතන සීත කාලයේ ගත කරනවා, මෙතන ග්‍රීෂ්ම කාලයේ ගත කරනවා කියලා බාලයා මෝඩයා හිතාගෙන ඉන්නවා, සැලසුම් කරනවා. අන්තරායන් නබුජ්ජති. නමුත් සමන්ට අතරතුර එන්න පුළුවන් අන්තරාය ගැන අවබෝධයක් නැත, දැනගන්න ගැන අවබෝධයක් නැත. මේ දේශනාව අහලා අර මහා ධන වාණිජ කියලා හැඳින්වෙන ව්‍යාපාරිකයා සුවාන් ඵලයට පත් වුණා කියලා කියවෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ආපසු වැඩම කරනකොට පසු ගමන් කරලා ඇවිල්ලා මට ටිකක් හිසරි දෙනා වගේ කියලා ඇවිත් හාන්සි වුණ ඇඳේ. ඒ හාන්සි වුණා නැගිට්ටේ තුසිත භවනේ. ඒ අන්තිම නින්ද නින්දෙදිම කාලක්‍රියා කළා තුසිත භවනේ උපන් බවයි. ඒ විදිහටයි දේශනාව අවසාන වන්නේ මේ කථාන්තරය. මේක තුලින් අපට හිතා ගන්න පුළුවනි, අර මේ ගාථාවේ කියන වගේම මේ බුදු පියාණන් වහන්සේට පෙනුණා අර ව්‍යාපාරිකයාගේ සැලැස්මේ යම්කිසි අඩුපාඩුවක්. ඒ සැලැස්ම වල ගහගත්තට මොකද අන්න අතරතුර එන මරණය දැක්කේ නැහැ. ඒ කාරණේ මතක් කරන්නයි එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කරුණාවෙන් එතනට වැඩම කළේ. ඒක ප්‍රතිඵලයක් හැටියට ඒ ව්‍යාපාරිකයාගේ යම් බලාපොරොත්තු තියෙනවා නම් සැපය පිළිබඳ ඒක ඉෂ්ට කරගන්න උපකාර වෙන ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න අවස්ථාව සැලසුණා. පැරණන්ගේ ගාථාවක් තියෙනවා, ව්‍යාපාරා සබ්බ භූතානං සුඛත්ථාය විධීයරේ සුඛංචන විනා ධම්මං තස්මා ධම්ම පරෝ භව. හැම සත්වයින්ගේම ව්‍යාපාර සැප සඳහායි යෙදෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ධර්මයෙන් තොර සැපයක් නම් නැත. ඒක නිසා ධර්මයට ලැබිව කටයුතු කරන්න ආදර්ශ පාඩයක් තියෙනවා. දැන් මෙතනත් අපිට හිතා ගන්න තියෙන්නේ ඒ ව්‍යාපාරිකයාට අවසාන වශයෙන් පිළිහිටුනේ ධර්මය. එතන ව්‍යාපාර කියන එකේ ගැඹුරු අර්ථය බැලුවාම ව්‍යාපාර කියන්නේ නිරත වීම, යෙදී සිටීම. වෙනද ව්‍යාපාරයක් හෝවා වෙන ව්‍යාපාරයක් හෝවා සත්‍යය යම්කිසි දෙයක නිරත වෙනවා නම් ඒ නිරත වෙන්නේ සැප බලාපොරොත්තු වෙන. ඒකට සැපය කියන එක බුදු පියාණන් වහන්සේ දක්වනවා ධර්මයෙන් තොර සැපතක් නැහැ. විශේෂයෙන්ම ඒ ලෞකික වශයෙන් හිතන සැපට වඩා ඉතාමත්ම උතුම් සැප ධර්මානුකූලව ධර්මයට ලැබීම තුළින් ලබා ගන්න පුළුවන් බව. ඒ නිසා ඒ කාරණය ගැනයි වඩාත් අප්‍රමාද වෙන්න ඕනේ. එක් අවස්ථාවක මේ අප්‍රමාද වීම පිළිබඳව බුදු පියාණන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට අවවාද කළ කථාන්තරයක් ධර්මයේ සඳහන් වෙනවා. එක්තරා පොහොය දවසක බුදු පියාණන් වහන්සේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාම වැඩවසන අවස්ථාවේ ශාක්‍යයන් බුදු පියාණන් වහන්සේ දකින්නට ආවා. බුදු පියාණන් වහන්සේ අහනවා, ශාක්‍යයනි පොහොය අටසිල් රකින්නවාද කියලා. අපි ඇතැම් දවසක පොහොය අටසිල් රකින්නවා, ඇතැම් දවසක නැහැ කියලා පිළිතුරු දුන්නා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා, මේ තරම් ශෝක භය මරණ භය සහිත ජීවිතයක අපි ඇතැම් දවසක පොහොය අටසිල් රකින්නවා, ඇතැම් දවසක රකින්නේ නැහැ කියලා කියන කියමන ශාක්‍යයනි නුඹලාගේ ලොකු නොලැබීම, ලොකු අවාසනාව. බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළේ නෑ, ආ ඉඳ හිටලවත් ඒක කරන එක ලොකු දෙයක් කියලා. ඒ වෙනුවට කිව්වේ අන්න අර ඉඳ හිටල කියන එකට ඒක දෝෂයක් වශයෙන් පෙන්නවා. මේ තරම් ශෝක භය මරණ සය සහිත ජීවිතයක අපි ඉඳ හිටලා මේ හිතුනොත් මේක කරනවා, හිතුනොත් නොකර ඉන්නවා කියලා ඒ කියම බොහොම අලාභයක් කියලා. ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන මේ ධර්මයෙන් ලැබිය හැකි සැනසීම. මොකද ශාක්‍යයන් හිතන්නේ යම් කිසි කෙනෙක් තමන් කරන කර්මාන්තයකින් කුසලයට නොවැටි අඩකහවනුවක් උපයා ගන්නව දවසකට, ඒ තැනැත්තා පිළිබඳව මොකද හිතන්නේ? ඒ තැනැත්තා දක්ෂ උත්තාන වීරිය ඇති කෙනෙක් කියලා කියනවද? එසේ ස්වාමී. ඊළඟට බුදු පියාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් අහනවා, ඒ වගේ එක කහවනුවක් ලබා ගන්නවා නම් කහවනු දෙකක් තුනක් හතරක් දහයක් ඔය විදිහට අහගෙන යනවා, එහෙම එකටම එසේය කියලා කියනවා. ඊළඟට අන්නේ පුරුෂයා යම් අවස්ථාවක ඒ විදිහට දවසක් පාසා කහවනු 100ක් 1000ක් ලබාගෙන එයින් හැකි පමණක් ඉතුරු කරගෙන මහා භෝග සම්පත්තියක් ධන සම්පත්තියක් රැස් කරගන්නවා. ඒ රැස් කරගත්තු ධනය උපකාර කරගෙන ඒ පුද්ගලයා එක රැයක් හෝ එක දවාලා, එක අඩරයක් හෝ එක දවාලා, එක අඩ දවාලා ඒකාන්ත සුඛයෙන් යුක්තව, තනිකර සැපයෙන් යුක්තව වාසය කරනවාද? වාසය කරන්න පුළුවන් අච්චර මේ භෝග සම්පත්තියක් ලබාගෙන. නැත ස්වාමීනි කියලා. මොකද කියලා අහුවාම කියනවා, ස්වාමීනි මේ කාමයාස්තුන් කියන ජාතිය අනිත්‍යයි, හිස්. මේවා කෙනෙක් මුලා කරන සුළු දේවල් දිනන්නේ තාකින්ටම එක පිළිගන්න සිද්ධ වෙනවා. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන තමන්ගේ ධර්මය තුලින් සැපිය ලබා ගන්න ආකාරය. ශාක්‍යෙනි දැන් මගේ ශාසනයේ යම් ශ්‍රාවකයෙකුට මම උපදෙස් දෙන ආකාරයට ඒ ශ්‍රාවකයා අවුරුදු 10ක් ඒ අනුව පිළිපැද්දොත් ඒ තැනැත්තට පුළුවන් අවුරුදු 100ක් 1000ක් ලක්ෂයක් ඒකාන්ත සැපයෙන් වාසය කරන්න. කොහොමද ඒක තේරුම් කරන්නේ? සකදාගාමි, අනාගාමි, සෝවාන් ආදී ඒ මාර්ගඵල ලැබලා සුගතිගාමි වෙලා. ධ්‍යාන සහිතව නම් බ්‍රහ්ම ලෝකෙත් උපදින්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ ඉපදිලා වර්ෂ 10000 ගණක් සැප ලබනවා අර බුදු පියාණන් වහන්සේ දැකපු ප්‍රතිපත්ති තුනෙන්. අච්චර අර භෝගස්පන්දයක් ලබාගෙනත් එක රැයක් එක දවාලක් ඒකාන්ත සැපෙන් ඉන්න බෑ. නමුත් මේ ශාසනික ප්‍රතිපත්තිය රැකලා දස අවුරුද්දක් බුදු පියාණන් වහන්සේගේ උපදෙස් අනුව අන්න දීර්ඝ කාලයක් අර විදිහට සුගති සැප විඳිනවා. එතන කියලා නැවැත්තුවේ නෑ බුදු පියාණන් වහන්සේ ළඟට ප්‍රකාශ කරනවා. ශාතියෙනි යම් කෙනෙක් දස වර්ෂයක් තිබියේවා අවුරුදු 10ක් අවුරුදු 9ක් අවුරුදු 8ක් 7ක් 6ක් 5ක් 4ක් කොහොම කියාගෙන ගිහිල්ලා ඊළඟට එක වර්ෂයක් ඊනාට කියන මාස 10ක් 9ක් 8ක් ওই විදිහට ගණන් බස්සගෙන ගිහිල්ලා අඩ මාසක් උනත් මේ ප්‍රා කියන හැටියට පිළිපැද්දොත් ඒ තැනැත්තට අර විදිහට අවුරුදු 10000 ගණන් ලක්ෂ ගණන් ජීවත් වෙන්න පුළුවන්. එතන ඊළඟට කියනවා එපමණක් නෙවෙයි 10 දවසක් මා කියන හැටියට ජීවත් වෙනවා. 9 දවසක්, 8 දවසක්. ඊළඟට අන්තිමට කියන්නේ කොහොමද? අඩ දවසක්, අඩ රැයක්. එහෙම නැත්නම් අඩ රැයක්, අඩ දවසක්. එතන අන්න හරියටම උපෝසත කාරණයට සම්බන්ධ කරලා කියන්නේ. මේ උපෝසත ඒ පොයේ වස් රකින්නකොට ඒ අතීතයේ මේ අද ඉමංච සත්‍යින් ඉමංච දවසක්. අද මේ රාත්‍රිය, අද මේ දවස මම මේ රහතන් වහන්සේලාගේ ප්‍රතිපත්තියට ලඟව ජීවත් වෙනවා කියලා අදිෂ්ඨාන කරන ගතියක් තියෙනවනේ. ඒක අනුවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒ විදිහට එක රැයක් එක දවාලක් පවා මා කියන හැටියට පිළිපැද්දොත් ඒ තැනට පුළුවන් අරතරන් වර්ෂ 10000 ලක්ෂ ගණනක් ඒකාන්ත සැපයෙන් ජීවත් වෙන්න කියලා. ඒ විදිහට ඒ බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසන ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රකාශ කරාට පස්සේ අර ශාක්‍යයන් කියන එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපි හැමදාම උපෝසත පොහේ අටසිල්ලක් ඉන්න. ඔන්න ඒ එතකොට ශාසනික ගුණ ධර්ම පිළිබඳ. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී විශේෂයෙන්ම අර වෙළෙන්දා උත්සාහවත් කිරීම තුළින් වෙළෙන්දා ධර්මයට නැඹුරු වුණා. නැඹුරුනේ මොකද? සංවේගය නිසා. අන්න ඒක අපි කල්පනා කරන්න ඕනේ. මරණය පිළිබඳ සංවේගය ඇති අවස්ථාවේ තමයි ධර්මයට යොමු වෙන්නේ. හත් දවසක් තුල අන්තරාය සහිතයි කියලා කිව්වහම මේ වෙනඳ කල්පනා කළා දැන් ඉතින් ඩම්පින් කරන්න ඕන කියලා ඊළඟට අර බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ආරාධනා කළා. ඒ ආරාධනා කළ ඒ කාලය තුල අපිට හිතා ගන්න තියෙන්නේ සමා තුල දිනු කරගත්තු ශ්‍රද්ධා ශීලාදී ගුණ ධර්ම පිළිහිට කරගෙන ඒ වගේම අර සංවේගයත් සංවේගය කියලා කියන්නේ මරණ සතියයි එතන තියෙන්නේ. හිත තුල අර සතිය තුල ගත කරන්නේ නැත්තේ මරණ සතියේ. අර වෙලෙන්දා අර සතියක් ගෙවන්නේ නැත්තේ මරණ සතියේ. එතන පළමුවෙන් අපි සතිය කිව්වේ දවස් 7, දෙවෙනුව සතිය කිව්වේ සිහිය. මරණ සති කියන්නේ මරණය යනු මොකද සිහියනේ. කොයි වෙලාවෙ මරණය වෙනවද කියලා දන්නේ නැති එකනේ. ඒක උපකාර වෙනවා වෙලෙන්දාට. ඒක භාවනාවක්ම වෙනවා. ඒ භාවනාව නිවනට ඊටාම ළඟයි. මොකද නිවන කියලා කියන්නේ සියල්ල අතහැරීමනේ. සියල්ල අතහැරීම කියන එක අපි කැමති වුණත් නැතත් මරණය එක කරන්න වෙනවා. ඒක හදිසියෙන් ආවොත් අපි ඒකට සූදානම් නැහැ. අපි යන තැනට ගෙනියන්න දේවල් අල්ලගෙන බදාගෙන ඉන්නකොට ඒවා එක් අරගෙන යන්න බෑ කවදාවත්. නමුත් ඒවා අතහරින්න හිතෙන් අතහරින්න පුළුවන් ශක්තිය ඇති වෙනවා මරණ සතියත් නිතර වඩනකොට. ඒකට අර වෙනින්ද සෝවාන් වෙන්න ඇත්තේ අපිට හිතා ගන්න තියෙන්නේ ඒ ලෝකෝත්තර සත්‍ය ලබා ගන්න උපකාර වුණේ හිත තුල මරණ සතියෙන් නැති වුණු මරණය පිළිබඳ එහෙම තාන්තරාව පිළිබඳ සංවේගයෙන් මරණ සතිය කියන භාවනාව තුලින් බුදු පියාණන් වහන්සේට සංඝයා වහන්සේලාට දානමාන ආදී කටයුතු කිරීම තුලින් ඇති කරගත්තු ශ්‍රද්ධාදී ගුණ ධර්ම ඒ හැම එකක්ම උපකාර කරගෙනයි ඒ වෙලෙන්දා නිදාපි විදියක් වගේ අර නින්දට වැටිලා නින්දෙන්ම කාලක්‍රියා කළ තුසිත භවණි උපන්නා කියන්නේ එහෙම නොකරනම් ඒ වෙලෙන්ද කොතෙන්ටද යන්නේ. ඉතින් ඊළඟට අනිත් පැත්ත අපි හිතලා බලමු. එහෙම එකක් නැත්නම් සාමාන්‍යයෙන් ලෝකයේ දිහා බලනකොට සැලස්මෝල් පිට සැලස්මෝල් හදාගෙන ජීවත් වෙන අය ඉන්නවා. ඇත්ත වශයෙන් මේ කාලය ගැන හිතනවා නම් නොයෙකුත් විදිහේ කාල විපත්ති ඇති යුගයක. දැන් අතීතයේ බෞද්ධයින් අතර චාරිත්‍රයක් තිබුණා නෑ ගෙදරක හිතවතුන් හමු වෙන්න එහෙම ගියාම ගිහින් එන්නම් කියලා කියනවා. දැන් ගිහින් එන්නම් කියන්නත් බැරි තරමට මාර්ග අනතුරු බහුලයි. ඒ තරමට කොයි වෙලාවෙ කොතනකදී මරණය එනවද කියලා කියන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන් අර ව්‍යාපාරිකයට පමණක් නෙවෙයි අපි කාටත් ඇත්ත වශයෙන් ඉන්න සිද්ධ වෙන්නේ ආසන්න සිතේ. ආසන්න සිත කියලා කියන්නේ පින්නතුනි දැන් මේ පින්නතුනුත් අහලා ඇති මැරෙන කෙනෙකුගේ නැවත උත්පත්තිය තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම යම්කිසි ගර්භ කර්ම කියලා තියෙනවා. ආනන්තරිය පාප කර්මයක් එහෙම කරලා තියෙනවා නම් ආයි වෙනස් කරන්න බෑ අපායටමයි යන්නේ. එහෙම ගර්භ කර්මයක් නැතිනම් ඊළඟට ඉදිරිපත් වෙන්නේ ආසන්න කර්මය. මරණාසන්නව කරපු කර්මය. ඒක මරණාසන්නව කරපු කර්මය කියලා කියන්නේ මරණාසන්න අවස්ථාවේ ඇති වෙන චේතනාවනේ. ඒක සමහර විට අතීතයේ කරන ලද එකක් සිහිවීමක් වෙන්නත් බැරි නෑ. එහෙම නැත්නම් ඒ අවස්ථාවෙම කළ එකක්. දැන් මෙතන හත් දවසක් තිස්සේ දන් දුන්න නිසා ඒක ආසන්න සිත හැටියට අර වෙලෙන්දට ව්‍යාපාරිකයට උපකාර වුණා. ඒක නිසාම තමයි තුසිත භවනේ උපන්නේ. ඒ නිසා අර ආසන්න සිතෙන් ජීවත් වීම කාටත් ගැළවීමට හොඳයි. ඇතැම් විට අර විදිහේ බරපතල කර්මයක් තියෙනවා නම් මව් මරලා පියා මරලා හැම තියෙනවා නම් ඒවෙන් බේරෙන්න බැරි බව ඇත්ත. නමුත් සාමාන්‍ය වශයෙන් බලනකොට ආසන්න සිත කෙනෙකුගේ ඒකට තමයි ඔය බොහෝ විට අහන්න ලැබෙන්නේ ඔය සංඝයා වහන්සේලා ගෙන්නවන්නේ අවසාන අවස්ථාවේ පිරිත් කියන්න බණ කියන්න. ඒ වෙලාවේ හිත හරි ගස්සන්න බලන. ඒ ධර්මතාව අපි මෙතෙන්දි මතු කර ගන්න ඕන. ඒ බුදු පියාණන් වහන්සේ මෙතන මතු කරලා දුන්නේ අන්න කෙනෙකුගේ අවසාන සිත සකස් කරගත්තොත් ඒක ඊළඟ භවයට ඉතාමත්ම උපකාර වෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකේ නම් එහෙම නෙවෙයි ව්‍යාපාරිකයෙක් ලෝකයේ දිහා බලන්නේ. මරණය කියන එක Tamanට අයිති නැති දෙයක් හැටියට අජරාමර හැටියට වගේ ඒ ධනය ආදිය රැස් කිරීමේ ධාර්මිකව හෝ අධාර්මිකව ඒ විදිහේ සංකල්පයකුයි ලෝකයා තුල තිබෙන්නේ. විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕන දැන් බුදු පියාණන් වහන්සේ නම් දක්වලා තියෙනවා ගිහි පින්වතාට මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා සම්‍යක් ආජීවය අනුව ජීවත් වෙන්න කියලා. දැන් මේ අවස්ථාවෙත් අපි මේ ආජීවට්ටමක ශීලයෙන් අවසාන ශික්ෂාපදයේ කිව්වේ මිත්‍යා ආජීවා කියලා. ඒ මිත්‍යා ආජීවයෙන් වෙන්වීම. නමුත් මේ කාලේ බොහෝ විට උගතුන් බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ආජීවය පිළිබඳ කාරණයට වඩා ඉහළින් කියන්නේ මිත්‍යා දෘෂ්ටික පඬිවරුන්, බටහිර පඬිවරුන් ඉදිරිපත් කර ආර්ථික මූල ධර්ම අනුව ගිහිච්ච අර්ථ ක්‍රමයක් ආජීවිකාවක්. ඒ ජීවිකාවටයි තැන දෙන්නේ. මේ කොටින්ම කියතොත් මිත්‍යා ආජීවයයි බොහෝ විට. පහසුවෙන් ධනෙ උපයා ගන්න පුළුවන් නම්, ඉක්මනින් ධනෙ රැස් කර ගන්න පුළුවන් නම්, ඒ සතුන් නැරීම්, ඊළඟට තව නොයෙකුත් වංශ විදියේ ක්‍රියා, වසවිස වෙන දාම්, මද්ද්‍රව්‍ය වෙන දාම්, ඕවායින් තමයි පහසුවෙන්ම ධනෙ රැස් කර ගන්න පුළුවන්. ආදායම් ලැබෙනව නම් කිසි පාඩුවක් නැහැ. ඒක තමයි දියුණුව කියලා කියන්නේ, ප්‍රගතිය කියලා කියන්නේ. ඒ විදිහේ සංකල්පයක් දැන් බොහෝ දෙනා තුල තියෙනවා. යටත් පිරිසෙන් කාල විසණයක් වෙලා විනාශ වුණු අවස්ථාවේදී බොහෝ අය කල්පනා කරන්නේ පුනරුත්ථාපනය කියලා හිතන්නේ අන්න අර කරපු වැරදි ටිකම ආයෙත් මතු කරලා දීමයි පුනරුත්ථාපනය කියලා කියන්නේ බුද්ධ වචනේ පැත්තකට දාලා. නමුත් අපි කල්පනා කරන්න ඕන මේ ලෝකයේ තියෙනවා යම්කිසි පාඩම් ඉගැන්වීම් ක්‍රමයක්. දැන් ඔය දැන් මේ පින්වතුනොත් ဒုတိယම්පි තတိယම්පි කියලා ඔය සරණ ගමන පාඩය කියනවා. ඒ වගේම දැන් ඔය සංඝයා වහන්සේලාගේ අයිති විනය පිටකේ සංඝාධිකරණවල යම් යම් යෝජනා ඉදිරිපත් කිරීමේදී තුන් වරක් කියවනවා. ဒုတိယම්පි තတိယම්පි කියලා. රාජ්‍යපාලන රාජ්‍යතන්ත්‍රයේ තියෙනවා පනතක් තුන් වරක් කියවන සිරිතක්. එපමණක් නෙවෙයි වෙන්දේතියෙදි ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා කියනවා. ඔය විදිහට තුන් වරක් කියන සිරිතක් තියෙනවා. ඉතින් ඒ වගේම දැන් අපි හිතමු මේ ස්වභාව ධර්මය කියන එක මවක් කියලා. ඉතින් සෝබාදහම් මාතාවත් යම්කිසි වෙන්දේසියක ඈවරයි දෑවරයි කියලා ඉන්න අවස්ථාවක් මේක. ඈවරයි දෑවරයි කියලා කිව්වේ මොකටද? මේ පින්නතුන් අහලා තියෙනවා මේ අතීතයේ ඉඳලා මේ දිවයින හඳුන්වන්නේ ධර්මද්වීපය හඳුන්වන්නේ පෙරදිග සාගරයේ මුතු ඇටය හැටියට. මේ මුතු ඇටයට වටිනාකම ලැබුණේ ඒ බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන්. මේ පින්නතුන් ඔය වඳින පුදන අටමස්ථාන සෝලස්මස්ථාන තුලින් තමයි මේ දිවයින මුතු ඇටයක්. එතකොට මෙන්න මේ මුතු ඇටයයි මෙන්න මේ සෝබාදහම් මෑණියන් වෙන්දේසි කරන්න ලෑස්ති වෙන්නේ. තාම ඇහෙන්නේ අන්න අර යක්ෂ රාක්ෂසයින්ගේ ඉල්ලුම්. මේ මුතු ඇටේ නියම වටිනාකම ඇහෙන්නේ නැහැ. එතකොට මේ නියම වටිනාකම අනුව ජීවිතය පවත්වමින් ඒ වටිනාකම අනුව මුතු ඇටේ ඉල්ලුවේ නැත්නම් තුන් ඈවරේ කියනකොට මේ මුළු මහත් දිවයිනම සුනාමි රැල්ලකින් යට වෙනවා ඇති. ඒක පොඩි දෙයක්. මොකද ඊට සම්බන්ධ යම්කිසි සිද්ධියක් තිබෙනවා. ජාතක පොතේ සඳහන් වෙන ජාතක කතාවකුත් බොහෝ දෙනා දක්වනවා. ඊට අමතරව දැන් මේ විද්‍යාත්මක වශයෙන් පිළිගත්තු කියලා හිතන්න පුළුවන් දේකුත් මතුවෙනවා. මීට අසත වර්ෂයකට පමණ කලින් එඩ්ගා කේසි නමින් ඇමරිකාවේ හිටියා මිනිසෙක්, එක මහත්මයෙක්, කතෝලිකයෙක් නමුත් වශී නිද්‍රාවකට පත් වෙලා අතීත ජීවිත පෙනෙන, තමන්ගේ පමණක් නෙවෙයි අනිත් අයගේ ජීවිත පෙනෙන, කර්මය කියන වචනේ එදිනදා ජීවිතේ නොදන්න කර්මය කියන වචනය තුලින් මේ යම් යම් ධර්මතාවන් අතීතය පිළිබඳ දේවල් ප්‍රකාශ කර නැත්තේ. ඒතනත්තා ප්‍රකාශ කළ එක කියවෙනක තියෙනවා මීට වර්ෂ දහස් ගණනකට උඩදී අට්ලාන්ටික් සාගරයේ ඇට්ලාන්ටිස් කියන මහා දීපයක්. ඒ මහා දීපයේ මිනිසෙන්ගේ වැරදි ජීවිකා ක්‍රම නිසා මුහුදට යට වෙලා මුහුදුපත් වුණා කියලා හිතිටින්ම ගිලී ගියා කියලා. ඉතින් අපට මෙන්න මේ මුතු ඇටය ගැන කියන්න තියෙන්නේ ඒකයි. දැන් එතකොට අර මේක වෙන්දේසි කිරීමේදී වැඩිපුර ඇහෙන්නේ නොවටන ඉල්ලේ මේකේ නියම වටිනාකමට අනුව නියම බෞද්ධ වටිනාකම් අනුවට සම්‍යක් ආජීවයට මුල් තැන දීලා මේ දෙවෙයින ආරක්ෂා වෙන විදියට මේ මුතු ඇටේ වටිනාකම කියන්න ඉදිරිපත් වෙන කෙනෙක් නැති වගේ. ඒ වෙනුවට අර පුනරුත්ථාපනය නමින් හැඳින්වෙන්නේ මිත්‍යා ආජීවයම නැවත මතු කරලා ඊළඟ රැල්ලට යට වෙන්න ඔය විදිය තත්ත්වයක් තියෙන්නේ. ඒක කියන්න වෙන්නේ මොකද ඔන්නේ දැන් අපි මේක චාරිත්‍රයක් වශයෙන් දෙන ශික්ෂාපදයක් නෙවෙයි මිත්‍යා ආජීවයෙන් වැළකීම කියන එක. අපි කනුවණින් කල්පනා කරන්න ඕන. එතකොට මේක කල්පනා කරන්න අපට සංකේතයක් හැටියට තමයි ඒ තරම් මේ ප්‍රබල රැල්ලකටත් ඔරොත්තු දුන්න අර පිළිම වහන්සේලා අපට යම්කිසි නිහඬ බණක් කියනවා ලෝකයේ සනාතන වටිනාකම් මොනවද කියලා. ඒක අපි අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධ කර ගැනීම තුලින් තමයි අන්න ආර්ථික මූලධර්ම වලින් මොනවා කිව්වා මේ රට නගා සිටීම කියලා කියන්නේ අර කරපු වැරදිම ආයිත් මතු කරගෙන ඒක තුල මිනිස්සේ නමකට අධර්මයට මිත්‍යා ආජීවයට නැඹුරු කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ. කළ වැරද වටහාගෙන ඒ වැරදි හරියස්සගෙන ජීවිතාවන් මිත්‍යා ආජීවයේ සම්‍යක් ආජීවයේ පැත්තට හරවන්න යම් ධෛර්යයක් වචනයකින් හරි උදව්වක් දෙනවා නම් අන්න ඒ තැනත්තා තමයි මුතු ඇටේ නියම වටිනාකම ලෝකයට කියාපාන. එතකොට ඒ අපි මේ වැඩි ඉංගියෙන් වගේ කියන එක මේ පින්නතුන් ගැඹුරින් තේරුම් ගන්න ඕන. මේ බුද්ධ කාලයෙන් අපි පටන් ගත්තත් අපි මේ අද ජීවත් වෙන යුගය ගැන හිතන්න ඕන. එතකොට මේ වයින් යම් යම් නිතර කතා කරන්නට ඇහෙනවා මේ ලෝකයේ මහා ආශ්චර්යවත් දේවල් හැටියට මේ තරම් විසණයකින් අර පිළිම වහන්සේලා ඉතිරුනේ මොකද කියලා. උන්වහන්සේලා යම් නිහඬ බණක් කියනවා. මොකද මේ ලෝකයේ තියෙන සංකේත සනාතන ඒ ධර්මයේ පෙන්눔 කරන සංකේත වල තමයි නියම වටිනාකම තියෙන්නේ. නමුත් අපි ආර්ථික මූලධර්මානුව බලනවා නම් ඒවට තැනක් නැහැ. ඒවා පමණක් නෙවෙයි. අපි මේ බොහොම ශ්‍රද්ධාවෙන් වඳින පුචෛත්‍ය ආදී පිළිබඳව ආර්ථික මූලධර්මානුව නම් බලන්න තියෙන්නේ ඒවා තක්සේරු කරන්න ඒවායි තියෙන ගඩොල් ගණනක්. ඒ ගඩොල් වලින් කොච්චර ගෙවල් නැති අයට ගෙවල් හදන්න පුළුවන්ද? එහෙම පුළුවන්කම තියෙද්දි මේවා ගොඩ ගහලා තියෙන්නේ මොකද? ඔන්න ඒ විදිහේ තර්කවලට පවා ආර්ථික මූලධර්මාංග වන යනවා. නමුත් අර ලෝකයාගේ ඒ සිත්සතන් පුබුදු කිරීමේ ශක්තිය ඒ ආගමික සිහිවටනවල සංකේතවල ඇති බව ඒ අයට තේරෙන්නේ. ඒකට ඒ ටික මතක් කර දෙන්නයි අන්න අර ආශ්චර්යවත් විදියට රැළ පහරවල් වලින් අනිත් දේවල් විනාශ වෙද්දී පිළිම වහන්සේලාදී ආගමික සංකේත ඉතිරි වෙනවා. එතකොට ඒ නිහඬ බණ තේරුම් නොගෙන අපි තවදුරටත් අන්න අර මිත්‍යා ආජීවලට රුකුල් දෙනවා නම් එතෙන්දී දැන් අපි කල්පනා කරනවා අර මහා ධන වාණිජය අර විදියටම ජීවිතය කෙවුවනම් ඒ තැනත්තා කොතන යනවද කියලා දන්නේ නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ තානන්ද ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා මතු කරලා දුන්නේ ජීවිතය පිළිබඳ සංවේගය මතු කරලා දීලා නියම වටිනාකම් පෙන්වන්න කළ දුන්නා. සැපේ නම් බලාපොරොත්තු වෙන්නේ ඒ සැපයට උපකාර වෙන්නේ මොකද්ද? ඊළඟට දැන් ලෝකයා ව්‍යාපාරිකයෙක් හැම කෙනෙක්ම ලොකුවට සලකන්නේ තමන්ගේ අයවැය පිළිබඳ ඒ ගණන් පොතයි. මේ අයවැය ව්‍යාපාරිකයින්ගේ අයවැය පොත කියන එක මුහුණුවර දෙකක් ඇති එකක්. එක මුහුණුවර පෞද්ගලිකව ඒ ආදායම් වියදම් පිළිබඳ පොත. සමහර විට ඒවා ඒ ආදායම් බදු දෙපාර්තමේන්තුවට වෙන මුහුණුවරක්. ඉතින් ඒ විදිහේ අයවැය පොතක් අවසාන මොහොතේ ඊපත් තුනක් ඒ තැනත්තා සමහර විට අපායට යන්නත් ඉඩ තියෙනවා. මොකද දෙවෙනි හතරවෙනි ශික්ෂාවද කැඩිච්ච වගේ මතක් වෙනවා. එතකොට අවසාන මොහොතේදී සිහිපත් කරගන්න තියෙන්නේ අන්නේ අයවැය පොත නෙවෙයි පින් පොත. අතීතයේ රජදරුවන් හේදුට ගමන රජතුමා ආදී ඒ අවසාන අවස්ථාවේ සිහියට නගාගත්තේ අවසන් සිත අර කියපු ආසන්න සිත සකස් කර ගැනීමට තමා කළ පින් පොත. එපමණක් නෙවෙයි ඒ රජදරුවන් තමන්ගේ ඒ රජමාලිගා ආදී ගැන නෙවෙයි සැලකුවේ. අරේ ඒක නිසා තමයි මේ පින්වතුන් අහලා තියෙන ඉතිහාසයේ සඳහන් විස්තරයක් හැටියට එරුවන් වැලිසාය අවසන් කරගන්න බැරි වුණ නිසා සද්ධාතිස්ස රජතුමා සහෝදරයා ඒ තමන්ගේ මරණාසන්න ඒ සහෝදරයාගේ සිත සකස් කිරීමට එරුවන් වැලිසාය අනුහුවක් වගේ සකස් කළා පෙන්නුවා. අර සිත සකස් කරගන්නේ උනායින් පෙන්නුම් කරනවන්න අර මේ ආගමික සංකේත තුලින් කෙනෙකුගේ සිත සකස් කරගන්න උපකාර වෙන ආකාරය ව්‍යාපාරිකයෙක් හොයවා නොවේවා. ඒකෝට අපි මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් ආර්ථික මූලධර්ම අනුව අර කියාපු ධනිය ගොඩ ගසා ගැනීමනොයි අපේ පරමාර්ථය විය යුත්තේ. මේ දීර්ඝ සංසාරේ අන්න අර හැම දෙනෙක් හැම ව්‍යාපාරිකම පරමාර්ථය සැපය නම් ඒ සැපය තියෙන්නේ ධර්මය මුල් කරගෙන. ඒක නිසාම තමයි දැන් මේ පින්නතුන් කොතිකුත් අහලා තියෙනවනේ දාන ආදී පින්කම් කරන පින්නතුන්ට නිතර අහන්න ලැබෙන අනුමෝදනා ගාථාවල කෛරාද ධීරෝ පුඤ්ඤානි යෝනිදි අනුගාමිකෝ තමන් නනුව යන අනුගාමික නිධානයක් වන පින් කරන්න කියලා. ඒකෝට ධර්මානුකූලව නම් තමන්ගේ නිධානය දාන සීල භාවනාදීන් රැස් කරගත්තු පින් එච්චරයි අරන් යන්නේ. අනිත් ඒවා අනිත් මොන තට්ටු ගොඩනැගිලි හැදුවත් මොන දේවල් හැදුවත් මරණ අවස්ථාවේ ඒවා ඔක්කොම අතහැරලා යන්න වෙනව පමණක් නෙවෙයි. ගම් වතුරු, තවනෙකුත් ගිනි, උවදුරු ආදී හැම ඒවායින් පවා ජීවත් වෙන කාලෙදී විනාශ වෙලා යන්න පුළුවන්. ඒ තමන්ගේ නිධාන, ඒවා තැන්පත් කරපු බැංකු, ඒවා කඩා වැටෙනවා, විනාශ වෙලා යනවා, ගිනි ගන්නවා. නමුත් තමන්ගේ චිත්ත සන්තානෙ ඇති කරගත්තනම් අන්න අනුගාමික නිධානයේ වශයෙන් පින්, දාන, සීල, භාවනා වශයෙන්. දැන් අපි අර කියපු මහා දාන වාණිජය ඒ ව්‍යාපාරිකයා අර හත් දවස තුල රැස් කරගත්තේ ඒ ටික දාන සීල භාවනා දාන ආදී පින්කම් වල යෙදීම තුලින් දහම ජීවිතයක් ගත කරලා ඒන් රැස් කරගත්තු අනුගාමික නිධානය අරන් ගියේ. මේවා අපට පාඩම්. ඒකෝට ternary ධර්ම කතා තුලින් අපි ගන්න ඕනේ අපේ මේ වර්තමාන ජීවිතේ මේ කියාපු ගිහින් එන්නම් කියලා කියන්න බැරි තරම් අවදානම් යුගයේ අපේ ජීවිතවලට ගත යුතු පාඩම් අපි එින් ප්‍රයෝජන ගන්න ඕනේ. ඒකෝට මේ කියාපු අනුගාමික නිධානය රැස් කිරීම තමයි බෞද්ධ පින්වතාගේ මූලික පරමාර්ථය විය යුත්තේ. අනිත් හරිය ජීවිතයක් පවත්වා ගැනීම සඳහා සම්‍යක් ආජීවයෙන් එදිනෙදා සැප පස්චවිල්ලකින් තොරව ඒකට කියන්නේ ධර්මයේ සඳහන් වෙන අනවජ්‍ය සුඛ. අනවජ්‍ය සුඛ කියලා කියන්නේ වැරදි නැතුව ජීවත් වෙනවා කියන ඒ සැපය. ඒක නැති ව්‍යාපාරිකයට සමාජයට විශාල කෝටිපතියෙක් වෙන්න පුළුවන් අධාර්මිකව ධනය රැස් කරගෙන ඇතැම් විට ලොකු ලොකු තනතුරුත් ලබා ගන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් තේරෙනවා තමන් දේශ බන්දු වුණත් අන්තිමට කර්ම බන්දු බව. අවසාන මොහොතේ තේරෙනවා තමන් කර්ම බන්දු බව. කර්මයේ බුදුහාමුදුරු දක්වලා තියෙන්නේ කම්ම දායාදා කම්ම බන්දු. ඒකොට කර්මයයි තමන්ගේ දායාද. ඒක නිසා ඒ මිත්‍යා ආජීව ආදී ඒවායින් ඉක්මනින් ධනය ලබා ගන්න පුළුවන් වුණා. අවසානයේ සාංසාරික වශයෙන් බලනකොට තමාගේ පරිහානිය පමණක් නෙවෙයි තමන් ගත කරන සමාජයේ රටේ ඒ ප්‍රදේශයේ මොකද ඒ තුලින් විෂ කිරීමක් කරන්නේ සමාජයට විෂ බෙදා හැරීමක්. මත්ද්‍රව්‍ය බෙදා හැරීම කියලා කියන්නේ විෂ බෙදා හැරීමක්. වස විෂ බෙදා හැරීම කියන්නේ විෂ බෙදා හැරීමක්. මස් මාංශ වෙළඳාම් ආදිය තුලින් කරන්නේත් ඒකයි. දිව පිනවන්න, සත්ව ඝාතනය, ඒවට රුකුල් දීම. ඉතින් මේවාට අපි ආශිර්වාද කීම නොවේ තියෙන්නේ. අපේ උත්සාහ කරන්න ඕනේ මේ මිත්‍යා ආජීවයට නැඹුරු වුණු අය සම්‍යක් ආජීවයට නැඹුරු කරන්න. ඒ තුලින් තමයි යන්න අර මුතු ඇටේ අර කලින් කිව්ව මුතු ඇටේ නියම වටිනාකම මතු කරලා තුන්යාවරයි කියන්න කලින් මෙන්න මේ මුතු ඇටේ බේර ගන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ අපි කාරණා මෙතෙක් කිව්වේ තම තමන්ගේ ජීවිතයට මේවා ලං කර ගන්න ඕන. මේ මෑත යුගයේ ඉඳලා විශේෂයෙන්ම ඔය බටහිරින් එන ආර්ථික මූල ධර්මයන් කල්පනා කරන අය බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ආජීවය පිළිබඳ කාරණා ගැන අවඥාව පළ කරනවා. ඒවායේ අගේ තේරුම් අරගෙන නැහැ. නමුත් අපි කල්පනා කරන්න ඕන මේ දීර්ඝ සංසාරය තුළ අපි මේ බුද්ධ වචනේ අහන්නේ නැතුව යනවා නම් තිරිසනුන් වගේ තිරිසනුන්ගේ ජීවිතයට එන්නෙම ලං වෙන්නේ. දැන් තමයි ඒ தත්ත්වයේ අවිල්ලත් වෙන්න පුළුවන්. කිසිම ගුණ ධර්මයක් කුසල අකුසල හොඳ නරක පින් පව් ආදී කිසිම තැකීමක් නැතිව පහසු ජීවන ක්‍රම අනුව සොයාගෙන යනවා නම් පහසුම ක්‍රමය තමයි අතීතයේ නොදීවුණු ගෝත්‍රිකයන් අතර තිබුණේ. පහසුම අර්ථ ක්‍රමය මොකද්ද? එක සැරේටම ප්‍රශ්න දෙකක් විසඳෙනවා. ආහාර ප්‍රශ්නයක් විසඳෙනවා, ජනගහන ප්‍රශ්නයක් විසඳෙනවා. මොකද්ද ඒ? ඔවුනොන් මරාගෙන කෑම. ඒ නොදීවුණු ගෝත්‍රිකයන් අතර අතීතයේ තිබුණේ ඒ විදිහේ චාරිත්‍රයක්. දැන් උත්තරීතන් ලෝකයේ තියෙන්නේත් ඒකයි. එකිනෙකා මරාගෙන කෑම. ඒ විදිහට මරාගෙන කෑම කියන එක කායික වශයෙන් කරන ක්‍රියාවක් පමණක් නෙවෙයි. සිතිනුත් ඒ විදිහට අනිත් අය ගොදුරු කරගන්න පුළුවන්. ඊර්ෂ්‍යාව තුලින් අනිත් අය ගොදුරු කරගන්න මහා භයානක අන්දමට අනාර ධර්මයේ නැති තැන්වල කෙරෙනදී ධර්මයේ නැති වෙනකොට ඒ වුණ අතර එක්ක එහෙම නැත්නම් තිරිසන් සතුන් මරාගෙන කනවා. ඒවා අයලෝලු හැටියට සලකලා වෙන විදිහේ ඒ වැරදි සංකල්පනා ඒවා අනුව ගියොත් තව තවත් පරිහානියට යන බව අපි කල්පනා කරගන්න ඕන. එතකොට අපි ජීවන වටිනාකම් අනුව අපි මේ ජීවිතය ගත කරතොත් එතකොට ඒක ලෝකයාටත් ආදර්ශයක් වෙනවා වගේම ඒ ලෝකයාට ශාන්තියක් වෙනවා වගේම තම තමන්ට තමන්ගේ මේ සංසාර ජීවිතය කල්පනා කර බලන්න ඕනේ. දැන් මහා ව්‍යාපාරිකෙන් අනියම් කථාන්තර අහන්න ලැබෙනවා. ඒවායේ යම් යම් සත්‍යතාවල් තියෙන බවත් අපිට දැනගන්න ලැබෙනවා. සමහර අය සමාජයේ යනවනේ පොඩි පොඩි කටකතාන්, සමහර ඒවා සත්‍ය සිද්ධි. මෙහෙම කියන්න පුළුවන් අපිට, අපර්ධවල වටහා ගන්න එපා. දැන් ඔය ගෙවල් වල ඉන්නවා ගෙම්බා කියලා සතේ. මේ ගෙම්බා කියන එක වචනේ හැදිච්ච හැටි අපිට හරියටම කියන්න බෑ. නමුත් ගෙදරට සම්බන්ධයක් තියෙන බව පේනවා. ඇත්ත වශයෙන්ම ගෙම්බෙක් අරගෙන එළියට දැම්මහම ඌ වැටෙන්නේ ගේ දිහා බලාගෙන. කොහොම හරි ටික වෙලාවක් ඉඳලා ආයෙත් එනවා. ඇවිල්ලා කොහෙද ලගින්නේ? සමාජයේ සල්ලි පෙට්ටිය යට, පොත් පෙට්ටිය යට, අල්මාරියක් යට හැංගෙනවා. මොකද ඒ අයිතිකාරයා සමාජයේ ඒ ගෙදරම හිටපු ලොකු ව්‍යාපාරික, ඒ ලොකු ධනවතා, කෝටිපතියා. ටිකක් ලොකුවට ගෙම්බෙක් වෙලා ඉන්නේ සමහර විට. නමුත් කදිමට ලැගලා ඉන්නවා. ගේවල් සුද්ධ කරනකොට එළියට එනවා. එළියට දැම්මත් ආයෙ එනවා. අන්න ගෙම්බා. ගෙටමයි එන්නේ. ඒ ගෙම්බා ඒවා සීඳ හිටලා අහන්නත් ලැබෙනවා. ඒ නැත්තත් අපිට ධර්මානුකූලව හිතා ගන්න පුළුවන්. හිත දියුණු කරන්නේ නැතුව, ගෙදරවල වලට ආසාව, ධනයට ආසාව ඇතිව මිය ගියාය. ඇතැම් විට ගෙම්බෙක් වෙලා උපදිනවා. ඒ වගේම සතෙක් තමයි ගැරන්ඩියා. මේ ගැරන්ඩියා කියන එකත් ඒකත් නිරුක්ති අනුව බැලුවොත් පාලි වචනේ නම් තියෙන්නේ ඝරසප්පෝ කියලා. ඝරසප්පෝ කියලා කියන්නේ ඝර ණය. ඝර ණය ගැරන්ඩියා වෙලා තියෙන බවයි පේන්නේ. ඉතින් මේ ගැරන්ඩියාගේ පිළිත තියෙන්නේ ඒකයි. ගැරන්ඩියාත් ගේ ඇතුළට එනවා අයිතිකාරයෙක් වගේ. අර ඒත් ඔය යාල්මරි උඩ අර මේ රවුම් ගහනවා. පමණක් නෙවෙයි, ගෙදර වල් වල ඉන්න බල්ලන් බලලුන් ඔය තමන්ගේ දරුවන් හුරතල් කරන්නේ සමහර විට තමන්ගේම මව්පියන්. ගහලා එළවන්නේ මව්පියන්. සමහර විට දාන මාන ආදියට උපකාර කරගන්න ගෙවල් දොරවල්ලේ සිරුව ඉන්න සතුනු මව්පියන් සිහිපත් කරලා දාන මාන පවත්වන පින්නතුන් සමහර විට ඒ දානයේ අවශ්‍යතාව සපයා ගන්න අන්න අර විදිය තිරිසන් ආත්ම ලබාගත්තු තමන්ගේ මව්පියනුත් මරණවත් ඇති සමහර විට දන්නේ නැතු. ඒ කොයි හැකියෝ වේවා අන්න ඒ විදිය යුගයක් මේක. අපි කල්පනා කරන්න ඕන මේක අද ඊයේ පමණක් නෙවෙයි, බුද්ධ කාලයේ වුණත් ධර්මයෙන් ඈත් වුණාම ඔන්න ඔය විදිය තත්ත්වයක් තියෙන සංසාරේ. කෙනෙක් යන තැන කියන්න බෑ නියත ගතික වුණේ නැත්නම්. දැන් අර කෝටිපති ව්‍යාපාරික යන අර මහා ධන වාණිජ ඒ කියන ඒ වෙනඳනම් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ දුගතියකට යන්නේම නැහැ. දිව්‍ය මානුෂ්‍ය සුගතියකම උත්පත්ති. අතන කියන්නේ සුසිත භවණි උපන්නා කියලා. යටත් පිරිසෙන් තමන් අර ආසන්න සිතවත් සකස් කරගන්න නම් එපමණකටවත් උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට ඊන් සෑහීමකටපත් වෙන්නේ නැතුව අර තමන් දමල යන මේ ශාරීරික පිළිබඳව පමණක් නෙවෙයි, මෙන්න මේ වස්තු සම්භාර, මේවා ලොකු බරක්, මේවායින් ගත යුතු ප්‍රයෝජනෙ නොගෙන එක්කෝ මසුරුකම තුලින්, එහෙම නැත්නම් අධාර්මික ක්‍රියාමාර්ග තුලින් ඒ වාටම ගිජු වෙලා ජීවත් වුණොත් අන්න අර ගෙම්බෙක් වෙලා ගැරන්ඩියෙක් වෙලා තමන්ගේම ගෙදරට එන්න පුළුවන් වෙනවා. නොවයිසින් සාංශාරික දින්දා ජීවිතයේ සත්‍ය සිද්ධි සමහර විට ඒතරම් ප්‍රකට නුණා. ඉතින් අපි කල්පනා කරනවා සංවේගය උපදවා ගන්න ඕන මේ සංසාරයේ தත්ත්වය. ඒ කණුව අපිට බුදු පියාණන් වහන්සේ දක්වලා දාල මේ වටිනාකම්, ධර්මමේ වටිනාකම් මතු කර ගන්න ඕන. එදිනදා ජීවිතයේ දැන් අපි මේ සිය සමාදන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔහේ අට සිය සමාදන් වෙනවා කියන්නේ අර ශාක්‍යයන්ට අර බුදු පියාණන් වහන්සේ මතක් කළ දුන්නේ ඒකයි. ශාක්‍යයන් කියන්නේ ටිකක් මගේ පවුල් වලට අයිති අය. ඒ අය අර අපි ඉඳ හිටලා ඔහේ අට සිය සමාදන් වෙනවා කිව්වහම ආ කොච්චර එකද්ද ඔය වගේ කට්ටියවත් ඔහොම සිය සමාදන් වෙන එක කියලා නැවැත්තුවේ නැහැ. ඒක බොහොම ආසනාවක්, බොහොම නොලැබීමක්. ඉඳ හිටලා විතරක් අපි මේ හිතුනොත් සමාදන් වෙනවා, හිතුනොත් සමාදන් වෙන්නේ නැහැ කියෙම. ඒ විදිහටයි බුදු පියාණන් වහන්සේ දැක්ක. අපි කල්පනා කරන්න ඕනේ එතකොට නියම වටිනාකම් මොනවද? අතීතයේ බෞද්ධයන් ඒ තමන් කොයි කොයි විදිහේ රැකියාවල් කරත් ජීවිතය ගෙව්වා. පොහේ දවසට විශේෂ තැනක් දුන්නා. පොහේ දවසේදී දැන් අර අපි දැන් අවස්ථාවල මතක් කරන ආකාරයට සිත පිරිසිදු කර ගැනීම කියන එක ඉබේ වෙන්නේ නැහැ. උත්සාහයෙන් කළ යුත්තක්. මේ ඇඳුමක් පිරිසිදු කරගන්නත් කොච්චර අමාරුද? මේක සබන් ආදියක් දාලා එහාට මෙහාට කළා හුඟක් මේ අමාරුවෙන් තමයි ඇඳුමක් පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේ මේ අපේ හිතේ තියෙන කිලිටු, බැඳෙන කිලිටි ගිහි ජීවිතය තුළ, එදිනදා ජීවිතය තුළ ගත කරන ඒ අවිවේකී ජීවිතය තුළ එක රැස් වෙන කිලිටි හොදලා ඇරලා නැවත සිත සකස් කර ගැනීමක් මෙන්න මේ පොහොය අටසිල් සමාදන් වීම තුළ තියෙනවා. මේ පොහොය අටසිල් සමාදන් වීමේ වටිනාකම එහෙමයි. ඊළඟට එදිනදා ජීවිතය ගැන හිතලා බලන්න ඕන. ඒ දවස් ගත කරන පැය 24 තුළ පවා අපි තාද්දුරට ඒ යටත් පිරිසෙන් පංචශීලය, ගිහියට අයිති පංචශීලයවත් හරියට රැකෙන ආකාරයට ඒක පුළුල්ලන්දමින් කල්පනා කරලා යන්තමින් ගැලවෙන ආකාරයට නෙවෙයි. සමහර විට වෙන අඩුවනින් දැන් කාලේ සමහර විට අනියම් විදියට නොයෙකුත් ක්‍රම වලින් වැරද්ද කළත් බේරෙන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි නුවණින් කල්පනා කරලා බුදු පියාණන් මහසේ දක්වා වදාළ ආකාරයට ඒක ශාපදී ගැඹුරින් කල්පනා කරලා ශික්ෂාපදේ රකින්න උත්සාහවත් විය යුතුයි. විශේෂයෙන්ම පොහොය දවසේ අනිත් දවස් වලත්. කොට අර මිත්‍යා ආජීව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැන් අපි සඳහන් කළ කාරණාම තමයි ඒ තමන්ගේ පංචශීලයට විරුද්ධ යන දෙයක් කියනවා නම් ඒක තුල ඇතම් කිට කිතන්න පුළුවන් මත්යන් පානය නම් මේ කාටවත් වරදක් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ මේ කුසල් අකුසල් හොඳ නරක ගැන ප්‍රකාශ කිරීමේදී මේ දැන් හිතන්න වගේ සමාජය කියලා අමුතු තමන්ගෙන් ඈත් වුණු දෙයක් ගැන කතා කළේ නැහැ. සමාජය කියලා කියන්නේ මේ අපිමයි. ඒක වෙනම ලෝකයේ තියෙන අමුතු දෙයක් නෙවෙයි. එතකොට ඒක නිසාමයි බුදු පියාණන් වහන්සේ සමාහටත් අනුන්ට හිංසා කර දෙය තමයි අකුසල හැටියට දැක්. තමාගේ තනුන්ගේ ගැඹුරු අර්ථයෙන් බලනකොට දූරදර්ශී වශයෙන් බලන තමාගේ තනුන්ගේ යහපතට හේතු වන ටිකම කුසල් හැටියට දැක්වේ. ඒ න්‍යාය උඩයි බෞද්ධ ආචාර ධර්ම සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒක තුල ආයි අලුතෙන් සංශෝධනය කරන්න දෙයක් නැහැ. නමුත් අපි කල්පනා කරනවා අර කෙටි කාලීන සැලසුම් වලට ඉඩ දෙමින් මේ වර්තමාන අර කියාපු විදිහට මිත්‍යා දෘෂ්ටික පරිසරයක් තුල ඇති දැඩි වුණු ඒ පරිසරයක් තුළ ඒ යම් යම් ඥානයන් අධ්‍යාපනයන් ලබාගත් අය ඉදිරිපත් කරන ආර්ථික මූලධර්ම වලට තැන දුන්නොත් අපිට හිතා ගන්න තියෙන්නේ අන්න තිරිසන් තත්ත්වයටයි අන්තිමට යන්නේ. මොකද පහසු ක්‍රම වුණාට ඒ වශයෙන්ම සමාජ පරිහානියට හේතු වෙනවා. ඒ නිසා අපි අර මෙන්න මේ කතාව ආසින් කල්පනා කර ගන්න ඕන. අපේ ජීවිතය සකස් කර ගන්නට නම් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් තැන තබා ගන්නට ඕන. හරි දැක්ම ඇති කර ගන්නට ඕන. හරි දැක්ම කියලා කියන්නේ අපේ ජීවිතයේ හැම කෙනෙකුටම යම්කිසි ජීවන දැක්මක් තියෙනවා. බෞද්ධයාට අයිති ජීවන දැක්ම තමයි හොඳ නරක වටහා ගන්නට ඕන. හොඳ නරක ඒක තමයි කුසල් අකුසල් කියලා කියන්නේ. ඒක ඒකාන්තයක් තමයි මේ නැවත උත්පත්තියක් නැහැ ඕන හැටියට ජීවත් වුණාට වරදක් නැහැ කියලා එහෙම කියන අය ඉන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ සංසාරේ ජීවත් වෙන තා පින් පව් කුසල් ලකුසල් කියලා දෙයක් තියෙනවා. මෞපිය උපස්ථාන ආදී ඒවායේ වටිනාකමක් තියෙනවා. පින් පව් කියලා දෙයක් තියෙනවා. ওই විදිහට බුදු පියාණන් වහන්සේ ඒ සම්‍යක් දෘෂ්ටියක් දක්වලා තියෙන එක පැත්තකින් ඊටත් වඩා ගැඹුරු අන්දමින් දක්වලා තියෙනවා මේ මුළු මහත් සංසාර පැවැත්ම දුකක් හැටියට. මේ උපදීම් දිරීම් ලෙඩවීම් මරණය ආදී වශයෙන් තිබෙන මේ සංසාරේ දීර්ඝ කාලයක් ගන්න තනිකර දුකක් හැටියට. ඒක නිසා බෞද්ධයා අර එදිනදා ජීවිතයේ කුසල් අකුසල් පිළිබඳ අවබෝධය පින්පව් පිළිබඳ අවබෝධයෙන් යුක්ත ජීවත් වෙන අතර ඉලක්කයේ හැටියට තබා ගන්නේ මෙන්න මේ දිගින් දිගට යන මේ සංසාර පැවැත්ම කෙලවර කළා ඒ උතුම් නිවන් ලබා ගැනීමයි. එතකොට ඒකට උපකාර වෙන්නේ අර කියාපු සම්‍යක් දෘෂ්ටියෙන් ආරම්භ කරගෙන ඒ අනුව ගිය සම්‍යක් සංකල්ප කියලා කියන හොඳ හිතිවිලි දෘෂ්ටි ආනුවයි තමන්ගත්තු දෘෂ්ටි ආනුවයි තමන්ට හිතිවිලි පහළ වෙන්නේ. ඒ සම්‍යක් සංකල්ප කියලා කියන හොඳ හිතිවිලි ඇති කරගෙන ඒ අනුවම තමන්ගේ වචන පාවිච්චි කරමින් ඒ ක්‍රියාදාමය සකස් කරගෙන ජීවිතාවක් බවටම හරවාගෙන ඊළඟට ඒ ජීවිතාව සඳහා දරන උත්සාහය තුළින් තමන් අර කියාපු සම්‍යක් ව්‍යායාමය කියන හරි උත්සාහය හරි වීරිය අපේ සිත් තුළ තිබෙන ඒ ශක්තිය උපකාර කරගෙන හරි වීරිය යොදමින් සතිය සමාධිය ඇති කරගෙන තමයි අන්තිමට මේ ලෝකයේ ඒ සංසාරයේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒකට අපට උපකාර වෙන්නේ භාවනාවයි. භාවනාව ගැන කියන කොටත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මෙන්න මේ ශීලය කියනක පදනම. මේ ශීල පදනමින් තොරව බහ භාවනාවක් කරන්න. මොකද ඒකට හේතුව කය වචන හික්මවා ගත්තේ නැත්නම් ඒ ශීලාදී ගුණ ධර්ම රැකේ නැත්නම් ඒතනටට පසුතැවිල්ලක් ඇති වෙනවා. අර කියාපු අනවජ්‍ය සුඛය කියන එක නෑ. නිර්වජ්‍ය සුඛය කියන එක නෑ. ඒ වෙනුවට පසුතැවිල්ල එනවා. පසුතැවිලි ඇති සිත විසිරෙනවා. එකයි බුදු පියාණන් වහන්සේ ශීලය උඩ සමාධිය ගොඩනගෙනවා කියන්නේ. තවත් විදිහකට කියනවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ මුළු මහත් සංසාරයේම හැමතැනම ඉරෙන මඩ වගුරක් වගේ මඩ වගුරේ අපිට බුදු පියාණන් වහන්සේ දක්වනවා කණු පහක් කණු අටක් කණු 10ක් පිටවාගෙන සම්පිසි ශීල අදිෂ්ඨානයක් තුළින් පදනමක් වේදිකාවක් හදාගන්න භාවනාවට ඉඳ ගන්න. ඒ ටිකයි මේ පින්නතුන් අද දවසේ කළේ. මේ ඒ ශික්ෂාපද වල ශක්තිය තුළින් මේ පින්නතුන්ගේ හිත අර අතීතයේ යම් තාකේ පාප කර්ම කළා තියෙනවා නම් ඒව හිතට කඩාගෙන ඉන්නේ නැහැ. මේ අවස්ථාවේ දැඩිව ගත්ත මේ අදිෂ්ඨාන කරගත්ත ශීලය හිතේ බලපවත්වන්නේ. අන්න ඒක තුළින් අපට පුළුවන් වෙනවා හිත සංසුන් කරගන්න සමාධිමත් කරගන්න. ඒකයි බුදු පියාණන් වහන්සේ ශීලයේ පදනම හැටියට දැක්ුවේ. ගැඹුරින් කල්පනා කරන්න ඕන. ඒක වටිනාකම්. ඒක නිසා ඒ ශීලය දවසක් රැක්ක ශීලයට වඩා සතියක් රැක්ක ශීලයේ ශක්තිමත්. සතියක් නොකඩවා රැක්ක ශීලයට වඩා මාසයක් රැක්ක ශීලයේ ශක්තිමත්. ඒ විදිහට කල්පනා කරගෙන මුළු ජීවිතේ පුරා එක් ශික්ෂාපදයක් හරියට දැක්කයි කියලා කියන්න පුළුවන් ශක්තිය තියෙන කෙනාට සමාධිය එතනම. එතකොට ඒ සමාධිය උපකාර කරගෙන තමයි අනිකුත් ඒ ප්‍රඥාව කියලා කියන විදර්ශනාමය වශයෙන් දක්වන ශක්තිය. ඒක ඇති වෙන්නේ ලෝකය ගැන අර ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීමයි. අවට බලනකොට තමන්ගේ ශරීරය ගැන බලනකොට ජීවිතය ගැන බලනකොට මේ හැම එකක්ම ගෙවි ගෙවි යන බව පේනවා. විනාශ වෙන බව පේනවා. කිසිවක් අර මේ ගාථාවේ කිව්ව හැටියට අතරතුර අන්තරාය කොයි විදිය සැලස්මල් කරත් කොයි වෙලාවෙ අන්තරායක් වෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන් මරණ සතිය ඇති තැනැත්තාට අන්න අර විදියේ ඒ බරපතල අකුසල් කරන්න හිත නැමෙන්නේ නැහැ. මේ හැම එකකම අතහැරීමේ සංකල්පය මතුවෙන්නේ. ඒක තුලින් තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ මුල් මහත් සංසාරයේ සත්වයා අවිද්‍යාවෙන් ආත්ම සංඥාවෙන් අවිද්‍යාවෙන් පටලැවිලා මේ අවිද්‍යාව තෘෂ්ණාවත් නිසා දීර්ඝ සංසාර ගමනක් ගත කරනවා. ඒක තනිකර දුකක්. ඒ தත්ත්වය අවබෝධ කරගන්නට වෙනවා. ඒකටයි භාවනාව කියලා කියන්නේ. විදර්ශනා භාවනාවේදී අර සමාධිමත් කරගත්තු සිතින් යම් කෙනෙක් තමන්ගේ කය දිහා බලනකොට ශාරීරිය දිහා බලනකොට වේදනාවන් සංඥාවන් සංස්කාර කියලා කියන මේ චේතනා සිටිවිලි ආදී දිහා බලනකොට සිත ගැන බලනකොට මේ හැම එකක්ම කල්පනා කරලා බලනකොට මේ හැම එකක්ම ඇතිව නැති වෙන බව පේනවා. ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් පෙළෙනවා නම් මෙතන නිත්‍ය දෙයක් නැහැ. හරයක් සාරයක් නැහැ. ඒක නිසා අන්නේ අවබෝධය තුලින් තමයි යම් අවස්ථාවක සංසාරය ගැන කලකිරීමක් නැතුව සංසාරයෙන් මිදෙන්න බෑ. පංචස්කන්ධය ගැන කලකිරීමක් නැතුව පංචස්කන්ධයෙන් මිදෙන්න බෑ. ඒ කලකිරීම ඇති වෙන්නේ ඒක යථා තත්ත්වය දකින්න කොටයි. යථා තත්ත්වය දැක්කොත් කලකිරෙන්නේ නැතුව ඉන්න බෑ. ඒ විදිහ දෙයක් මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා ඒකට බය විය යුතු නැහැ. යම් අවස්ථාවක අපි එතකොට ඒ බුද්ධ වචනය අනුව අර කියාපු ශීලාදී ගුණ ධර්ම සම්පූර්ණ කරලා තැන්පත් සිත සමාධිමත් සිත මේ පංචස්කන්ධයට යොදනකොට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට රූපය පෙන පිණක් වේදනාව දීපු බුළු සංඥාව මිරිඟු සංස්කාර කෙහෙල් කඳක් ඒ ආදී උපමා කියලා කියන විඥානීය මායාවක් ආදී වශයෙන් දක්වන ඒවායේ සත්‍යතාව තම තමන්ට වැටහෙන්න පුළුවන් වෙනවා. එතකොට මේ වැටහීම තුළින් යම් අවස්ථාවක සිත මේ පංචස්කන්ධයෙන් මෙන් වෙලා අර කියාපු අර නිර්වාණ තත්ත්වය අවබෝධ කර ගන්න පුළුවන් වෙන. ඉතින් මේ හැම එකකටම අප කල්පනා කරනවා අපේ මේ ගත කරන ජීවිතාවයි මුල. අපේ ජීවිතයේ දිනදා ජීවිතයේම ඉඳලම සකස් කර ගන්න ඕන. ඉඳලා රකින්න පංචශීලය හැකිතාක් දුරට පිරිසිදුව රකින්න උත්සාහවත් වෙන අතර ඒ අඩුපාඩුකම් ඇතනම් ඒවා තෝදා හැරීමට ඒවා අඩුපාඩුකම් ශක්තිමත් කර ගැනීමට බොහෝ යටතින් රකින්න ඕන උත්සාහවත්. ඒ රකින්න අතරේ ඒ දවස නිකං ගත කිරීම නෙවෙයි ඊළඟට භාවනා කර්මස්ථානයක් අනුව හිත තැන්පත් කරගෙන මේ බුද්ධෝත්පාද කාලයක පමණ ලැබිය හැකි මේ සංසාර විමුක්තිය. අතීතයේ අබුද්ධෝත්පාද කාලවල සංසාරයේ දුක් ස්වභාවය වටහාගත්තු තවුසන් හිටියා. ඒ තවුසන් අතර රාජ ඍෂි නමින් හැඳින්න රජවරු සමහරු. රජවරු රාජධානිය තැහැරලා ගියා හිමාලයට. මේ සංසාරයේ දුක බව තේරුම් ගෙන නමුත් මිදෙන්න ශක්තියක් නැහැ. කියලා දෙන්න කෙනෙක් නැහැ. බුදු කෙනෙක් නැහැ. නමුත් මේ බුදු කෙනෙක් පහළ වුණ අවස්ථාවේ අපිට මේ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ දුර්ලභ අවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා අනුනේ නැති පින්න තුන් කල්පනා කරන්න ඕන. අන්නේ බුදු පියාණන් වහන්සේ දක්ව ප්‍රතිපදාවට ලංව ගත කරමින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන යම් අවස්ථාවක සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ප්‍රතිවේදීන් උතුමා මා මහ නිවනින් සැනසීමට උත්සාහවත් වෙන්ටු. එතකොට මේක මේ පින්නතුන් තමන් අද දින දක්ව ශීලයෙන් මේ ධර්මා ශ්‍රවණය කිරීමෙන් මේ රැස් කරගත්තු කුසල සම්භාරේ විශේෂයෙන්ම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු කර ගැනීමට උපකාර වෙන අන්දමේ ධර්ම දේශනාව එයින් පිෂ්ඨ කරගෙන ඒවා උපනිෂ්ඨය කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය උපකාර කරගෙන මේ පින්නතුන් අගිතා කික්මණින් මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ග බල ප්‍රතිවේදී කිරීමට මේ ධර්ම ශ්‍රවණයත් උපකාර වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මේ අවීචයේ සිට අගණිට ආදක්වා යම් සත්ත්ව කෙනෙක් සිටිනවා නම් ධර්ම ශ්‍රවණය ධර්ම දේශනා ආදී අනුමෝදන් වීමට හැම කෙනෙක්ම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එත්තාවතා චම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා උච්ඡන්තු අමතං පදං ආපාදට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආපාදට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආපාසට්ඨාදි බුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු මුද්දා දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපාණිනෝ සබ්බීතියෝ විරාජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානි භාවේන සදා සොද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු භාවේන සදා සොද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු භාවේන සදා සොද්ධි භවන්තු තේ අධිවාදින සීලස්ස නිච්ඡං වද්ධා සුඛායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වෙච් අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිච්ඡසු
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.